දේවාලයේ ගම කන්දේ ගෙදර පුද්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසි පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමීන් වහන්සේ විසින් මේතිරිගල නිස්සරණ වනසෙනසුනේදී නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වන ලද දේශනා මාලාවේහි දුර්වල ශ්‍රවණ තත්ත්වයේ ගැන සලකා එම ස්වාමීන් වහන්සේ විසින්ම නිවනේ නිවීම ග්‍රන්ථමාලාව ඇසුරෙන් මෙසේ නැවත තැටිගත කරන ලද බව කරුණාවෙන් සැලකුව මැනවි.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒකං සන්තං ඒකං පණිතං යදිදං සබ්බ සංඛාර සමතු සබ්බෝපදීපටි නිසග්ගෝ අන්නක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. මේ ශාන්තය මේ ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපදී නැතහැර ගැනීම තණ්හාවක්ෂය කිරීම නොයල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බාන. අතිපූජනීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන කරුතර යෝගාවචර මහා සංඝරත්නයෙන් අවසරයි නිබ්බාණ යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ 27 වන දේශනයයි මේ. තථාගතයන් වහන්සේගේ තාදී ගුණය කාලකාරාම සූත්‍රයේ විශේෂයෙන් අවධාරණය කර ඇත්තේ මක්නිසාද යන්න තේරුම් ගැනීමට උපමා නිදර්ශන කීපයක් ගියවර දේශනයේදී අපි උපකාර කරගත්තා. විඥානීය මායාවකට උපමා කරන බුද්ධ දේශනා වාශයෙන් කාලානුරූපව වේදිකාවේ කොනක සැඟවී සිටගෙන මැජික් දර්ශනයක ඇතුළත රහස් දැකීමට අපි උත්සාහයක් දැරුවා. තතත ඉදප්පච්චේතා යන පද වලින් හැඳින්වෙන පටිච්චසමුප්පාද ධර්මයේ අනුලෝම පටිලෝම දෘෂ්ටි කෝණ දෙක එකම මැජික් දර්ශනය දෙආකාරකින් දැකීමක් වෙනි බව අපට ඒ උපමා ගතාවෙන් පැහැදිලි වුණා. ඒ දෙආකාරකින් දැකීම කියලා කියන්නේ ශාලාවේ ඉඳගෙන බලන ප්‍රේක්ෂකයාගේ අවිද්‍යාවෙන් බලන ප්‍රේක්ෂකයාගේ දෘෂ්ටි කෝණයත් අර වේදිකාවේ සැඟවි බලා සිටින නුනැස ඇති පුද්ගලයාගේ අවිද්‍යාව නැති කරගත් පුද්ගලයාගේ පරීක්ෂක දෘෂ්ටි කෝණයත් ප්‍රේක්ෂක දෘෂ්ටි කෝණයයි පරීක්ෂක දෘෂ්ටි කෝණයයි කියලා අපට පහසු වෙන දා ගන්න පුළුවන්. මෙන්න මේ දෘෂ්ටි කෝණ දෙක අතර මේ දෘෂ්ටි කෝණ දෙක සමාන කිරීම පිළිබඳව පැන නගින්න පුළුවන් ගැටලුව තමයි අර කාලකාරම් සූත්‍රයේ මතු පිටින් පෙනෙන ප්‍රහේලිකා ස්වරූපයට හේතුව. කාලකාරම් සූත්‍රයේ බැලු බැල්මට පෙනෙන ප්‍රහේලිකා ස්වරූපයට හේතුව අර කියාවු දෘෂ්ටි කෝණ දෙක සමාන කිරීම පිළිබඳ ප්‍රශ්නයයි. එහෙම නමුත් තථාගතයන් වහන්සේ ලෝකෝත්තර මට්ටමකින් මේ කියාවු දෘෂ්ටි කෝණ දෙක සමාන කරගෙන විමුක්ති සෝය විඳ බවට උදාන පාළියේ බෝධි වග්ගයේ මුල් සූත්‍ර තුනම සාධක වෙනවා. ඒ සූත්‍ර වලින් කියවෙන්නේ බුදු පියාණන් වහන්සේ සම්බෝධිය ලැබීමෙන් පසුව පළමුණ සතිය බෝමැඩ එකම පර්යන්කෙන් වැඩ ඉඳලා ඒ හත් දින අවසාන වන රාත්‍රියේ ප්‍රථම යාමයේ තුල පටිච්චසමුප්පාදයේ අනුලෝම වශයෙන් මෙනෙහි කළ බවත් මධ්‍යම යාමයේ තුල පටිලෝම වශයෙන් මෙනෙහි කළ බවත් පස්චිම යාමයේ තුල අනුලෝම පටිලෝම වශයෙන් මෙනෙහි කළ බවත් ඒ සූත්‍රවල සඳහන් වෙන මේ අනුලෝම පටිලෝම දෙක එකවර මෙනෙහි කිරීම හරියට අර අප කලින් සඳහන් කළ ප්‍රේක්ෂක පරීක්ෂක දෘෂ්ටි කෝණ දෙක සමාන කිරීමක් වගේ. දැන් මැජික් දර්ශනයක මැජික් පෙන්වන හැටි දැකීම පෙන්වන ලද මැජික් පිළිබඳව නිබ්බිදාවක් ඇතිවීමට ඒ මැජික් නිරෝධ වීමට ඒ පිළිබඳ විචිත්ත විමුක්තියක් ඇති කර ගැනීමට උපකාර වෙනවා. මැජික් පෙන්වන හැටි දැකීමෙන් පෙන්වන ලද මැජික් පිළිබඳව කලකිරෙනවා. ඒ වගේම සලායතන හට ගන්න ආකාරය දැකීම සලායතන සමුදය දැකීම ඒ සලායතන පිළිබඳ නිබ්බිදාව විරාගය නිරෝධ ආදී වශයෙන් ලෝකෝත්තර වශයෙන් චිත්ත විමුක්තියට ඇති මාර්ගය. ඒ බව හෙළිවෙන එකම වටිනා ගාථා දෙක අංගුත්තර නිකායේ චක්කනිපාතේ සෝන සූත්‍රයේ එනවා. නික්ඛම්මං අධිමුත්තස්ස පවිවේකං චේතසෝ අප්‍යාපජ්ජාධිමුත්තස්ස උපාදානක්ඛයස්සච තන්නක්ඛයාධිමුත්තස්ස අසම්මෝහං චේතසෝ දිස්වා ආයතනුප්පාදං සම්මා චිත්තං විමුක්ති. මේ රහතන් වහන්සේ පිළිබඳවයි කියවෙන්නේ. නෛෂ්ක්‍රම්‍ය පිළිබඳ අදහසට නැමුණු එහිම යෙදුණු ඒ පැත්තටම නැඹුරු වුණු ඒ වගේම පරිවේකංච චේතසෝ චිත්ත විවේකයට නැඹුරු වූ ව්‍යාපාද රහිත තත්වයට ඒ වගේම උපාදානක්ෂය කිරීමට නැඹුරු වූ තණ්හාවක්ෂය කිරීමට ඒ වගේම සිතේ නිමුලා බවට කියන මෙන්න මේ කාරණා හයට නැඹුරු වූ ඒ බ්‍රහත් භික්ෂුවගේ සිත තිස්හා ආයතන උපාද ආයතනයන්ගේ හට ගැනීම දැක මනවින් විමුක්ත වේ මනවින් මිදේ. එතකොට අපිට මේ කාරණාව හිතා ගන්න පුළුවනි. මැජික් දර්ශනයකින් ආස්වාදය ලබන නරඹන්නෙකුගේ මැජික් විඥානය සකස් වෙලා තිබෙන නාම රූපයේ යථා ස්වභාවය අවබෝධ කර ගැනීම නිසා මැජික් විඥානය නිරුද්ධ වෙනවා. මැජික් විඥානය සංසිඳෙනවා. වෙනත් විදිහකින් කියනවා නම් මැජික් දර්ශනයේ නොපින්වන අනිදස්සන විඥානයක් බවට පරිවර්තනය වෙනවා. අර වේදිකාවේ කුණක සැඟවී සිටගෙන මැජික් දර්ශනයේ නරඹපු පුද්ගලයාට ඇති වුණු මානසික පරිවර්තනයේ ඒකයි. මෙන්න මේ කාශයෙන් අපිට තේරුම් ගන්න පුළුවනි රහතන් වහන්සේගේ විඥාන නිරෝධය. ඒ වගේම රහතන් වහන්සේ භුක්ති විඳින අනිදස්සන විඥාන තත්ත්වය. මේ කාරණේ ප්‍රකාශ වෙන අසුත්තනිපාතයේ ද්වේතානුපස්සන සූත්‍රයෙන්. මේ සූත්‍රයේ නාමයෙන්ම පේනවා මෙතන අර දෙවදෑරුම් තත්ත්වය ගැනයි සූත්‍රය කියවෙන්නේ. ද්වේතානුපස්සන. දෙවදෑරුම් අනුපස්සනාව. මේ සූත්‍රයේ පුරාණ දිවෙන රටාවක් තමයි සමුදේ නිරෝධ වශයෙන් එක් එක් ධර්මයේ ඉදිරිපත් කරගෙන අනුපස්සනාදික පෙන්වුම් කිරීම. බුදුරජාණන් වහන්සේට තිබුණ ගැටලුවේ පැති දෙක වගේ. ඉතින් අපට ඕන කාරණේ මෙතන විඥාන නිරෝධය පිළිබඳවයි. ඒ පිළිබඳව කියවෙන්නේ යංකින්ච දුක්ඛං සම්භෝතිය සබ්බං විඥානපච්චයා විඥානස නිරෝධේන නත්‍ය දුක්ඛස සම්භවෝ. ඒත මාදීනං ඥාත්වා දුක්ඛං විඥානපච්චයා විඥානෝපසමාභික්ඛෝ නිච්ඡාතෝ පරිනිබ්බුත. යම්කිසි දුක්ඛං සම්භෝති සබ්බං විඥානපච්චය. යම්කිසි දුකක් හටගනීද ඒ සියල්ලම විඥානය ප්‍රත්‍ය කරගෙන. විඥානස නිරෝධේන නත්‍ය දුක්ඛස සම්භව. විඥානය නිරුද්ධ වීමෙන් දුක් හට ගැනීමක් නැත. ඒතං ආදීනවං ඥාත්වා දුක්ඛං විඥානපච්චය. විඥානය ප්‍රත්‍ය කරගෙන ඇති වෙන දුක පිළිබඳ මේ ආදීනවේ දැනගින්න. විඥානෝපසමාභික්ඛෝ නිච්ඡාතෝ පරිනිබ්බුත. විඥානයේ සංසිඳීමෙන් ඒ රහත් භික්ෂුව තෘෂ්ණා කුසගින්න නිවාගෙන පිරිනිවේ. මේන් අපට අර මැජික් දර්ශනයත් විඥාන මායාවත් අතර සංසන්දනය තවදුරටත් පැහැදිලි කරගන්න පුළුවන් වෙනවා. මැජික් දර්ශනයක වගේම විඥාන මායාවෙත් මායාකාරී ස්වરૂපයට මූලික හේතුව රූප සංඥා. රූප නිසා රූප සංඥාව නිසා ඇතිවෙන නැත්නම් නැති කරගන්නා තණ්හා මාන දිට්ඨි පංච සංඛා සමස්තය. තණ්හා මාන දිට්ඨි ප්‍රපංචයන්ගේ නැති කර ගන්නා ගිනි හැඳිනීම ආදී නිසා මේ මුලා වෙන්නේ. ඒක නිසා මේ රූප සංඥාව නැති කර ගැනීමේ විශේෂ උත්සාහයකුත් තිබෙනවා නිර්වාණය බලාපොරොත්තු වන භික්ෂුවගේ. මේ රූප සංඥාව නැති වෙන තත්ත්වයක් දැක ගැනීමේ කැමැත්ත තමයි අපි කලින් දවසේ කලාවිවාද සූත්‍රයෙන් උපුටා දැක්වූ ගාථාවෙන් කියවෙන්නේ. නසඤ්ඤ සංඤ්ඤාදී ගාථා කලින් දවසේ අපි උපුටා දැක්ුවා. ඊට කලිනුත් අපට ඒක දක්වන්න සිද්ධ වුණා. ඒ ගාථාවෙන් පිළිතුරු දෙන්න උත්සාහ කරන්නේ ඊට කලින් ගාථාවකින් අසන ලද රූපේ නැති වෙන තත්ත්වයක් පිළිබඳ ප්‍රශ්නයටයි. කලින් ගාථාවක සඳහන් වෙන කතං සමේතස විභූති රූපං කෙසේ සමන්විත වූ ඔහුට රූපය නැති වේද කියන ප්‍රශ්නයට පිළිතුරු දීමට තමයි අර නසඤ්ඤ සංඤ්ඤාදී ගාථාව ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ ගාථාව විනෝදවත් මතක් කරගත්තොත් නසඤ්ඤ සංඤ්ඤේන විසඤ්ඤ සංඤ්ඤේන නෝපි අසඤ්ඤේන විභූත සංඤ්ඤේ ඒවං සමේතස විභූති රූපං සංඥා නිදානාහි පපංච සංඛ. සාමාන්‍ය සංඥාවෙන් සංඤ්ඤේ තත්ත්වයකුත් නොවේ. විසඤ්ඤ සංඥාවකුත් නොවේ. අසඤ්ඤ තත්ත්වයකුත් නොවේ. සංඥාව සම්පූර්ණයෙන්ම නැති වුණ තත්ත්වයකුත් නොවේ. ඒවන් සමේතස විභූති රූපං මෙන්න මෙබඳු සත්‍යයක් ඇති තැනැත්තාට රූපය විභූති වේ නැති වේ. ඊළඟට අවසාන පදයෙන් කියවෙනවා වැදගත් කාරණය. සංඥා නිදානාහි පපංච සංඛා. ප්‍රපංච සංඛාවෝ ප්‍රපංච නිසා ඇති කරගන්නා ගිනීම් හැඳිනීම් ආදිය ප්‍රඥප්ති ආදිය සංඥා නිදාන කොට ඇත්තාහ. සංඥාව නිසා මේ සියල්ල වෙන්නේ කියන එක. මේ රූපය ගැන විශේෂයෙන්ම උනන්දු වෙන්න තවත් හේතුවක් තමයි රූපය ඇති වෙච්ච තමයි මේ ස්පර්ශය ගැටීම කියන සංඥාව ඇති වෙන්නේ. ඒකත් අර කලාවිවාද සූත්‍රයේම මුල් ගාථාවක අසනම ප්‍රශ්නය හැටියට. කිස්මින් විභූතේන පුසන්ති පස්ස. කුමක් නැති වුණ කල්හිද ස්පර්ශයන් ස්පර්ශ නොකරන්නේ? ඒකට දෙන පිළිතුර රූපේ විභූතේන පුසන්ති පස්ස. රූපේ නැති වුණ කල්හි ස්පර්ශෝ ස්පර්ශ නොකළා. මේ කාරණයටම අදාළ වටිනා පාඨයක් අපට හමු වෙනවා දීඝනිකායේ සංගීති සූත්‍රයේ. සනිදස්සන සප්පටි ගං රූපං කියලා. රූපේ ලක්ෂණ දෙකක් වශයෙන් දක්වනවා. සනිදස්සන සප්පටික. රූපේ තිබෙනවා යමක් පෙන්වම් කරන ස්වභාවයක්. සනිදස්සන කියලා කියන්නේ ඒකයි. ඒ වගේම සප්පටික ගැටුමක් ලබා දෙන ස්වභාවය. මෙන්න මේ කාරණ දෙකම අපි මේ දේශනා මාලාවේ මුල් අවස්ථාවේදී උපුටා දක්වූ ජටා සූත්‍රයේන ගාථාවකත් කියවෙන. යත්තනාමංච රූපංච අසේසං උපරුජ්ජති පටිඝං රූප සංඥාච ඉත්තසා චිජ්ජති ජට. මේ ජටා සූත්‍රයෙන් කියවෙන්නේ මේ මහා සංසාරේ අන්තෝ ජටා බහ ජටා උල විසඳෙන තැන. එතකොට මෙතන උත්තර දෙන්නේ යත්තනාමංච රූපංච අසේසං උපරුජ්ජති පටිඝං රූප සංඥාච. යම් තැනක නාමයක් රූපයක් පටිඝයක් රූප සංඥාවක්. පටිඝ කියලා කියන්නේ ගැටුම්. යම් තැනක අශේෂං උපෙච්චති සම්පූර්ණයෙන්ම උපරෝධනය වෙයිද වලකාලන් ලැබෙයිද. එත් සාච්ඡජ්ජති ජට. ඒ අවුලේ තැනයි සිඳලනු ලබන්නේ. සිඳලනු ලබන්නේ එතෙන්දී කියන එක. මෙතනත් කියවෙනවා පටිඝං රූප සංඥා කියලා. ඒකට මෙන්න මෙයින් අපිට රූප සංඥා කියන වචනේ අති තාම වැදගත් එකක් බව පේනවා. ඒ වගේම මේ සංඥා කියන එක රූපයන් ගෙනෙන සංඥා. මේ සංඥා නිදාණය කරගෙන තමයි නොයෙකුත් ගිනීම් හැදිනීම් ඇති වෙන්නේ. මේවා අපට ක්‍රමානුකූලව හිතා ගන්න පුළුවන් දැන් මේ සංඥාව කියන පදේ ඇති වැදගත්කම. ඒ කියන්නේ සංඥාව කියන එක අපි කලිනුත් අවස්ථාවක සඳහන් කළා හරියට සලකුණක් වගේ. එහෙම නැත්නම් සංකේතයක්. කැලයක් මැදින් යන පිරිසක් ආපසු එන පාර සොයා ගන්න ගස්වල පොරවකින් යම්කිසි සලකුණක් කපන්න වගේ ඉතර සංඥාවල් ඇති කර ගැනීම සිටක් තියෙනවා. ඒ සංඥාව කියන වචනයත් එක්කම අර නිත්‍ය සංඥාව එනවා ඉබේට. එතකොට අන්නේ සංඥාව නිසා තමයි අර පපංච සංඛාය තියෙන්නේ. ඒකම තමයි අර මදුබිණ්ඩික සූත්‍රයේ පපංච සංඥා සංඛා කියන එක පදේ හඳුන්වලා තියෙන්නේ. සංඥාව නිදාන කොටගෙන පපංච සංඛාවල තියෙන නිසා ඒක එක පදයක් කරලා දක්වනවා. පපංච සංඥා සංඛා. පපංච සංඥාවෙන් නැති කරගන්න සංඛා හැඳින්වීම ගිනි. ඊළඟට මෙතන මේ සංඥා කියන වචනය ගැන සලකා බලනකොට මේක කොයිතරම් වැදගත්ද කියතොත් අර සුත්ත නිපාතේ ගුහට්ටක සූත්‍රයේ කියවෙනවා සංඥං පරිඥා විතරේ යෝගක් කියලා. සංඥාව පිරිසිදු දැනගෙන සංඥාවේ යථා ස්වභාවය දැනගත්තාම මුළු මහත් චතුරෝගයන්ම මහා සංසාර කෙලෙස් ඕගෙන්ම එතෙර වෙන්න පුළුවන්. ඒ සංඥාව ගැඹුරින් අවබෝධ කරගත්තොත් විමුක්තිය එතන. දැන් එතකොට මේ සංඥාව කියන එක ගැන අපි තවදුරටත් විමසලා බලමු. සංඥාන කියලා කියන්නේ නිමිත්ත සංකේත කියන පද ගන්න පුළුවන් මේක හැඳින්වීමට. දැන් යම්කිසි නිමිත්තකින් නිමිති වෙන කිසිවක් නැතිනම් ඒ නිමිත්ත අනුව යම්කිසි ගිනීමක් හැඳින්වීමක් ප්‍රඥප්තියක් පණවන්න බෑ. එහෙම නැතිනම් සංකේතයකින් සංකේතවත් වෙන කිසිවක් නැතිනම් ඒකේ සංකේත භාවයකුත් නැහැ. මේක ටිකක් කල්පනා කරලා තේරුම් ගත යුතු දෙයක්. ඒ කියන්නේ යම්කිසි නිමිත්තකට අපි නිමිත්තක් කියලා කියන්නේ ඒකෙන් නිමිති වෙන දෙයක් තියෙනවා නම් පමණයි. එහෙම නැතිනම් මේක නිමිත්තක් වෙන්නේ නැහැ. ඒ වගේම යම්කිසි සංකේතයකට අපි සංකේතයක් කියලා කියන්නේ ඒ සංකේතයෙන් සංකේතවත් වන කිසිවක් ඇති නැත්නම් පමණයි. මේක එක්තරා ධර්මතාවක්. මේක තේරුම් ගැනීමට අපි උපකාර කරගනිමු මජ්ක්‍ධිම නිකාය මහාවේදල සූත්‍රය. ඒ සූත්‍රයේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේත් මහකොටිත් ස්වාමීන් වහන්සේත් අතර කෙරෙන ධර්ම සංවාදයේදී ධර්ම සාකච්ඡාවේදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා රාගෝ කෝ ආවසෝ කිංචනෝ දෝසෝ කිංචනෝ මොහෝ කිංචනෝ තී කීනාස වස බික්කුණෝ පහිනා චිනමුලා තාලාවත්කත අනුභවකත ආයතින් අනුපාද ධම්ම. වෙත්නි රාගය කිසිවකි, ද්වේෂය කිසිවකි, මෝහය කිසිවකි. ඒවා ක්ෂීණාශ්‍රව භික්ෂුව තුළ ප්‍රහීණය. මුල් සිඳින ලද්දේය. උගුලා තබන ලද සල්ගසක් මෙන් කරන ලද්දේය. අනුභවගත නොපවත්නා බවට පත් කරන ලද්දේ. ආයතින් අනුපාද ධම්ම නැවත නූපදනා බවට පත් කරන ලද්දේ. එතකොට රාගයත් කිසිවක්, ද්වේෂයත් කිසිවක්, මෝහයත් කිසිවක්. මේ විදිහට කිසිවක් තිබෙනවා නම් තමයි යම් කිසි දෙයක් නිමිත්තක් වන්නේ, සංකේතයක් වන්නේ. ඒකමර ඒකම ඒ සූත්‍රයේ ඒක යටින් සඳහන් වෙන තවත් පාඩයක්. රාගෝ කෝහවසු නිමිත්ත කරනෝ, දෝසෝ නිමිත්ත කරනෝ, මෝහෝ නිමිත්ත කරනෝ. එයින් තවත් මේ කාරණිය පැහැදිලි වෙනවා. එවැනි රාගයේ නිමිති ඇති කරන දෙයක් නිමිත්ත කරනෝ කියලා කියන්නේ සංකේතවත් කරන දෙයක් කියන එක. රාගයේ නිමිති ඇති කරන දෙයක්, ද්වේෂයේ නිමිති ඇති කරන දෙයක්, මෝහයේ නිමිති ඇති කරන දෙයක්. දැන් එතකොට අපිට මේ අනුව හිතා ගන්න පුළුවනි. මේ රාග දෝෂ මෝහ කියලා ඒ යම් කිසි දෙයක් නිමිති වෙන කිසිවක් තිබෙන තාක් තමයි අර නිමිති නිමිති ස්වභාවයක් උසුලන්නේ. එන විදියකින් කියනවා නම් තථාගතයන් වහන්සේ විඥාන මායාවේ හරයක් නැති බව, සාරයක් නැති බව වදාළේ තමන් වහන්සේ තුළ නිමිති වලින් සංකේත වලින් නිමිති වෙන සංකේතවත් වෙන කිසිවක් නැති නිසා. මොනවද මේ කිසිවක් කියලා කියන්නේ? රාග දේශ මොහ. ඒක නිසා තමයි රහතන් වහන්සේලා පිළිබඳව අකිංචන පදය යොදන්නේ. අකිංචන කියලා කියන්නේ මේ ලෝකේ තියෙන අනිකුත් ඔය ගිහියන්ගේ බඩු බහණ්ඩ ආදී කිසිවක් නැති නිසාම නෙවෙයි. අකිංචන කියලා කියන්නේ ගැඹුරු අර්ථයෙන් ගත්තොත් අර කියාපු රාග දේශ මොහ කියන කිංචනය කිසිවක් නැහැ. එතකොට මෙතනින් ගන්න පුළුවන් අපට තථාගතයන් වහන්සේට විඥාන මායාවේ හරයක් දෙයක් නැති වුණීමක් නිසාද? ඒ සංඥා නිමිති වලින් නිමිතිවත් වෙන සංඥා කියලා කියන්නේ නිමිත්ත. එතකොට සංඥා වලින් නිමිතිවත් වෙන කිසිවක් උන්වහන්සේ තුල නැති නිසායි. දැන් අර මැජික් දර්ශනය ගැන කල්පනා කරලා බලනවා නම් අර වේදිකාවේ කොනක ඉඳලා මැජික් දර්ශනය නැරඹු නුවණැස ඇති පුද්ගලයාට මැජික් දර්ශනයේ දෙයක් නැති බව වැටහුණේ, හරයක් නැති බව වැටහුණේමක් නිසාද? ඒ තැනැත්තාට මැජික් දර්ශනය පිළිබඳව අපි සීමිත අර්ථයකින් කියනවා නම් රාග දෝෂ මොහ නැති වුණා වගේ. වෙනත් විදිහකින් කියනවා නම් අර මැජික් දර්ශනයේ ඇතුළත දුටුවට පස්සේ ඒ තැනැත්තාට හාසයක්, එහෙම නැතිනම් සිනහාවක් ඇති වෙන විදියල්මක් නැති වුණා. ඇලුම් කරන දෙයක් මැජික් දර්ශනයේ දකින්නකොට සිනහ යනවා. අර මැජික් පෙන්වන තැනැත්තාගේ හොරකම් දැක්කට පස්සේ සිනහ වෙන තැනක් නැහැ. ඒක හාසයට ඉඩක් නැහැ. ඒ නිසා හාසයට තුළු දෙන ඇල්මක් මොහු තුළ නැහැ. ත්‍රාසයට තුළු දෙන ගැටුමකුත් නැහැ. අර ශාලාවේ ඉඳලා බලන පුද්ගලයන් බය වෙනවා. නමුත් මේ තැනට කිසිම බයක් නැහැ. ඇතුළත හොර පේන නිසා. ඒ වගේම කුතුහලයකුත් නැහැ. මෝහය නැති වීම නිසා. මේවා එකින් වැඩි ටික පේන නිසා, නූල් සූත්‍රය පේන නිසා බලාවීමකුත් නැහැ. එතකොට සීමිත අර්ථයෙන් අපිට හිතා ගන්න පුළුවන් හාසයක්, ත්‍රාසයක්, මුලාවීමක් නැති අර මැජික් දර්ශනයේ ඇතුළත පිළිබඳ අවබෝධය නිසා. අවිද්‍යාව නැති වුණා තාවකාලික. අන්න ඒ ධර්මතාවන් අපිට හිතා ගන්න පුළුවනි. මේ නිමිති සංකේත ආදී සංකේතවත් වන්නේ මේ අප තුළම සත්‍ය තුළම තිබෙන ලෝභ දෝෂ මොහ කියන මෙන්න මේ ධර්ම නිසා බව. ඒ ලෝභ දෝෂ මොහ ඇති තාක් අර සංඥා නිසා රාග දෝෂ මොහ කුලප්පු වීමක් තියෙනවා. සංඥා වල ඇත්ත වශයෙන්ම නිමිති ස්වභාවයක් තියෙනවා. ඒ වසංකේත බවට පත් වෙනවා. රහතන් වහන්සේ පිළිබඳ මේ සූත්‍ර දේශනාවල සඳහන් වෙනවා. විශේෂයෙන්ම සුත්ත නිපාතයේ මාගන්ධිය සූත්‍රයේ අවසාන ගාථාව ඉක්තාම වැදගත් ගාථාව. ඒ ගාථාවේ කියවෙනවා රහතන් වහන්සේ තුල එක්තරා සංඥා විරක්ත බවකුත් ප්‍රඥා විමුක්ත බවකුත් තියෙනවා කියලා. සංඥා පිළිබඳ විරාගයකුත් ප්‍රඥාවෙන් නැති වුණු විමුක්ත බවකුත් තියෙනවා කියලා. ඒක කියවෙන්නේ මෙහෙමයි. සංඥා විරක්තස්සන සම්ති ගාථා පඤ්ඤා විමුක්තස්සන සම්ති මොහෝ සඤ්ඤං දික්ඛින්ච යේයක් ගහේසුං තේ ඝට්ටයන්ත විචරಂತಿ ලෝකී සඤ්ඤා විරක්තස්න සම්ති ගන්ත සඤ්ඤාව පිළිබඳව විරක්ත වූ රාගයක් ඇල්මක් නැති තැනැත්තාට ගැට නැත පඤ්ඤා විමුක්තස්න සම්ති මොහ ප්‍රඥාවෙන් විමුක්ත වූ බුද්ධලයාට මෝහයෙන් මුලා වීමක් නැත සඤ්ඤා දෘෂ්ටියත් යම් කෙනෙක් අල්ලා ගත්තා වුණා ඕහු ලෝකේ ගැටෙමින් හැසිරේ එතකොට මේ සංඥා විරක්ත ප්‍රඥා විමුක්ත tattye සමහර සූත්‍ර වල සඳහන් වෙනවා අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං කියන පදවලින් රහතන් වහන්සේ පිළිබඳව සමහර විට උදලා තිබෙනවා අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං ditthēva dhammē sayaṁ abhinnyā sacchikattvā ādivaśa අනාශෝ චේතෝ විමුක්තිකුත් පඤ්ඤා විමුක්තිකුත් ඒ චේතෝ විමුක්ති කියන අදහසයි අර සංඥා විරක්ත කියන එකෙන් ප්‍රකාශ වෙන්නේ පඤ්ඤා විමුක්තියයි පඤ්ඤා විමුක්තස්ස කියලා සඳහන් වෙන්නේ. එතකොට මේ අනුව අපිට හිතා ගන්න පුළුවන් අර සංඥා නිසා. සංඥාව කියන්නේ මිරිඟුවක්. ඒ මිරිඟුව ඔස්සේ දිව යන මෝහයක් රහතන් වහන්සේලාට නැහැ. ඒ වගේම මේ සංඥා නිමිතිවත් වන්නේ නැති නිසා, නිමිති නිමිතිවත් වන්නේ නැති නිසා රහතන් වහන්සේලා අර විඥාන මායාවේ තිබෙන ගැටවලට අහුවන්නේ නැහැ. සංඥා විරත්තස්ස නසන්තිගන්ත මැජික් දර්ශන පෙන්වන තැනැත්තාගේ මැජික් කාර්යයක ගැටවලට අහුවෙන්නේ නැහැ. මෙන්න මේ නිසා තමයි රහතන් වහන්සේලා අනීජෝ ඨිතෝ ආදී වචන වලින් දක්වලා තියෙන්නේ. නොසෙල් වෙන අකල තත්ත්වයක් රහතන් වහන්සේලා තුල තිබෙනවා. අර මිනිගෝසේ දුව යන්නේ නැති තත්ත්වයක්. මජ්ක්‍ධිමනිකාය ආනිජ සප්පාය සූත්‍රය ආරම්භ කරන්නේ බුදු පියාණන් වහන්සේ අනිච්චා භික්කවේ කාම අතුච්ඡා සම්මෝස ධම්මා මායාකත නේතම් භික්කවේ බාල ලාපනං යේච දිට්ඨ ධම්මිකා කාම යේච සම්ප්‍රායිකා කාම යාච දිට්ඨ ධම්මිකා කාම සංඥා යාච සම්ප්‍රායිකා කාම සංඥා උභයමේතං මාර දෙයං මාරාශේස බිසියෝ මාරාශේස ඤාපෝ මාරාශේස ගෝචරෝ. මේන් කියෙන්නේ අර මැජික් දර්ශනය ගැන කියාපු අදහස් වලට බොහෝ දුරට සැසඳෙන විදිහ කියමනක් මෙතනින් කියෙන්නේ. අනිච්චා භික්කවේ කාම මහණෙනි මේ කාමයේ අනිත්‍යය තුච්ච හිස්ය මුසා බොරුය මෝස ධම්ම මුලා කරවන ස්වરૂපින් යුක්තේ මායාකත මෙතන් බික්කවේ මායාකාරයෙකු මැජික් කාර්යයක විසින් කරන ලද දෙයක් බඳුයි. බාලේ ලාපන අර ශාලාවෙ සිටින මෝඩින් ලවා නන්දොඩවන විදිය දේවල් ඊළඟට ඒවා මොනවද කියන එක තව විස්තර වශයෙන් කියන්නේ යේච දිට ධම්මිකා කාම යේච සම්ප්‍රායිකා කාම මේ ජීවිතය පිළිබඳව යම් කාමයෝ වෙද්ද ඒවා පරලෝක පිළිබඳව කාම සංඥාවනු මේ කියාපු දෙකම උපය මේතන් මාර දෙය මේ දෙකම මාරයාගේ රාජධානි මාරාශේස විසයෝ මාරයාගේ වශෙහි පවත්නා ප්‍රදේශයයි මාරාශේස නිවාපෝ මාරයාගේ ඇමයි මාරාශේස ගෝචරෝ මාරයාගේ ගොදුරු බිමයි. ඔය ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ අන්න අර සංඥා නිමිතිවත් නොවන සංකේත සංකේතවත් නොවන තත්වයක් මානසික තත්වයක් කෙනෙකුට ලබා ගත හැකි නිසා. අන්න ඒ කාරණේ එතකොට මෙයින් පැහැදිලි වෙනවා. විඥාණය පිළිබඳ මායාවත් මේ මැජික් දර්ශනයත් අතර සංසන්දනයේ එක්තරා ගැඹුරක් තිබෙනවා. මේ නිමිති නිමිතිවත් වන ආකාරය මෙන්න මේ අනුව අපිට හිතා ගන්න පුළුවනි. සංඥා විරත් වීමට සංඥා පිළිබඳ විරාගයක් ඇති කර ගැනීමට ඒ සංඥා අවබෝධ කරගත යුතුයි කියලා සංඥං පරිඥා විතරේ යෝගං සංඥා පිළිබඳ පිරිසිදු දැනගත්තොත් ඒ අවස්ථාවේදී අර කියාපු මුලාවල් කෙනෙකුට ඇතිවන්නේ නැහැ. රහතන් වහන්සේ පිළිබඳව අනිමිත්ත අපනිත ශුන්්‍යත කියලා විමුක්ති තුනක් ගැන කියනවා. නිමිත්තකින් යම් කිසි දෙයක් නිමිති වීම ගැන අපි සඳහන් කළා. එහෙම නිමිති ගැනීමක් නැති තැනක යම් කිසි කෙනෙක් එහෙම නිමිති ගන්නේ නැත්නම් ඒ තැනත්තා තුළ ප්‍රනිධියක් ඇති වෙන්නේ නැහැ. ප්‍රනිධි කියලා කියන්නේ යම් කිසි දෙයකට යොමු වීමක් බලාපොරොත්තු වීමක්. ඊළඟට යම් කිසි දෙයක් පිළිබඳව යොමු වීමක් බලාපොරොත්තු වීමක් නැතිනම් ඒ පිළිබඳව ප්‍රාත්මක සාරයකුත් නැහැ. එතන අනිමිත්ත අපනිත ශුන්්‍යත කියන මේ මොකක් තුනේ එක්තරා ප්‍රමාණිකුලත්වයක් තියෙනවා. අනිමිත්ත කියලා කියන්නේ අපි මෙතෙක් විස්තර කළ ආකාරයට නිමිති නොගන්නා තත්ත්වයයි. රාග දෝෂ මොහොනිති సంతානි ලෝකයේ තිබෙන නිමිති නිමිතිවත් වන්නේ නැහැ. නිමිති ස්වභාවයට පත් වෙන්නේ නැහැ. ඉතින් අනිමිත්ත. එහෙම නිමිති ගැනීමක් නැති තැනක ප්‍රනිධියක්. ආශාවක් බලාපොරොත්තුවක් යොමු වීමක් යමක් දෙසට යොමු වීමක් නැහැ. හරියට අර මැජික් දර්ශනයේ පෙන්වන දේවල් පිළිබඳව කලකිරීම ඇති වුණාට පස්සේ ඒ මැජික් දර්ශනය බලන්න හිතෙන්නේ ඒ රැතට යොමු වීමක් නැහැ. ප්‍රනිධියක් නැහැ. යොමු වීමක් නැති වූ විට පැවැත්මකුත් නැහැ. දිගටම බලාගෙන ගියොත් තමයි මැජික් දර්ශනේ අර්ථවත් වෙන්නේ. එහෙම නැත්නම් සිනමා දර්ශනයක් අර්ථවත් වන්නේ. එහෙම නැත්නම් මැජික් ලෝකයේ උපදින්නේ එතනත්. මැජික් ලෝකයේ සකස් වෙන්නේ පැවැත්මක් පිළිබඳ සාරයක් තියෙනවා නම් පමණයි. මේක ගැඹුරින් කල්පනා කරගත්තොත් එහෙම පිටින් විඥාණය පිළිබඳ මායාවේ ඇතුල් පැත්ත පෙනෙනවා මේක. නිමිති ගැනීමක් නැති තැන ප්‍රනිධියක් යොමු වීමක් බලාපොරොත්තුවක් නැහැ. බලාපොරොත්තුවක් යොමු වීමක් නැති තැන ප්‍රයත්නක් පිළිබඳ සාරයක් නැහැ. ඔන්න ඕක නිසා තමයි අනිමිත්ත, අපනිහිත, ශුන්්‍යත කියන මේ පද තුන රහතන් වහන්සේ පිළිබඳව යෙදලා තියෙන්නේ. ඒ පද තුන වෙනත් ආකාරයකින් යෙදලා තියෙනවා අපි කලින් අවස්ථාවක විග්‍රහ කළ නිබ්බාන පටිසංයුත්ත සූත්‍රයේ. අපපතිට්ඨං අපවත්තං අනාරම්මණං කියලා. අපපතිට්ඨං කියලා කියන්නේ ප්‍රතිෂ්ඨාවක් නැති. ප්‍රතිෂ්ඨාව ප්‍රනිධිය නිසා ඇති වෙනවා. ඒ කියන්නේ දුක්ඛානුපස්සනාව නිසා ප්‍රනිධියක් නැති වෙනවා. එතකොට එතන අපපතිට්ඨ තත්ත්වය ප්‍රතිෂ්ඨාවක් නැහැ. අපවත්තං කියලා කියන්නේ අර අනාත්මානුපස්සනාව නිසා ප්‍රඥාවක් පිළිබඳ සාරයක් නැති බව ඇති. හරයක් කියලා කියන්නේ දීර්ඝ කාලයක් පවතින දෙයක්. ගහක් අඳුනගන්න අරිටුව තියෙනවා කියලා කියන්නේ කාලයක් පවතින දෙයක්. අනිත් දේවල් නැතිලා යන්න පුළුවන් කොළ එහෙම අරිටුව තියෙනවා. ඒ විදිහට ප්‍රඥාවක් පිළිබඳ හැඟීමක් නැහැ. එතකොට අනාරම්මන අරමුණක් නොගන්නා බව. අනිමිත්ත தත්ත්වය. අනිච්ඡානුපස්සන. මෙන්න මේ කාරණාව අපිට තවත් පැහැදිලි වෙනවා මේ කියාපු උපමාව ආශ්‍රයෙන්. අනිමිත්ත අපනිත ශුන්‍යත කියන පද. අපපතිට්ඨං අපවත්තං අනාරම්මණං ආදී පද. මේ හැම එකක්ම වඩාත් අර්ථවත් වෙනවා මේ උපමාව ආශ්‍රයෙන්. මේ කියාපු සංඥා විරක්ත පඤ්ඤා විමුක්ත ස්වභාවය නිසා රහතන් වහන්සේගේ දෘෂ්ටි කෝණය එහෙම පිටින් නොබෙන ලෝකයේ දෘෂ්ටි කෝණයට වඩා ලෝකයේ ඇත්ත හැටියට පෙන්වදී රහතන් වහන්සේට බොරු. ඊතරම් මහ පුදුම විශාල පරිසරයක් ඇති වෙනවා මේක නිසා. ඒ කාරණය තමයි සුත්ත නිපාතයේ ද්වේත අනුපස්සනා සූත්‍රයේ මේක තැනක සඳහන් වෙන්නේ අනුපස්සනා දෙකක් වශයෙන්. යම් භික්කවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ්‍රහ්මකස්ස සස්සමන බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය ඉදං සත්‍යන්ති උපනිජ්ජායිතං ඉද මර්යාණං ඒතං නිසාති යථා භූතං සම්පඤ්ඤා සුදුට්ඨං අයං ඒකානුපස්සන. යම් භික්කවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ්‍රහ්මකස්ස සස්සමන බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය ඉදං නිසාති උපනිජ්ජායිතං තද මර්යාණං ඒතං සත්‍යන්ති යථා භූතං සම්පඤ්ඤා සුදුට්ඨං අයං ဒုတိယානුපස්සන. මින් කියවෙන්නේ මහණෙනි දෙවියන් මරුන් බමුන් සහිත ලෝකයා විසින් මහාන බමුණන් දෙවි මිනිසුන් සහිත ප්‍රජා විසින් යමක් මේ සත්‍යයයි කල්පනා කරන ලද්දේද ඒ මාරයන් මහන්සියලා විසින් මේ මුලාවකයි මනා ප්‍රඥාවෙන් දක්නා ලද්දේ. ඒ කානුපස්සනාව. අනික් කානුපස්සනාව මොකද්ද? මහණෙනි දෙවියන් මරුන් බමුන් සහිත ලෝකයා විසින් මහාන බමුණන් දෙවි මිනිසුන් සහිත ප්‍රජා විසින් මේ මුසාවකයි කල්පනා කරන ලද්දේද ඒ මාරයන් මහන්සියලා විසින් මේ සත්‍යය යථාභූත වශයෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දක්නා ලද්දේ. කොයිතරම් විශාල වෙනසකට පරතරයක්ද කියලා මේ හිතා ගන්න පුළුවන්. ඒ කාරණේ ඊළඟට ගාථාවලුත් කියවෙනවා. කලිනුත් සමහර අවස්ථාවලදී අපි උද්දෘත වශයෙන් දැක්වූ ගාථා. අනුත්තෙනි අත්තමානින් පස්ස ලෝකං සදේවකං නිවිට්ටං නාම රූපස්මින් ඉදං සත්‍යන්ති මඤ්ඤති යේන යේනෙහි මඤ්ඤන්ති තතෝ තං හෝති අන්තා තං හිතස්ස මුසා හෝති මෝස ධම්මං ඒච්ඡං අමෝස ධම්මං නිබ්බාණං තදරියා සච්චතෝ විදු තේවේ සච්චාභිසමයා නිච්ඡාතා පරින්දු. අනුත්තෙනි අත්තමානින් පස්ස ලෝකං සදේවකං අනාත්ම වූ දෙයක ආත්මයක් දක්නා දෙවියන් සහිත ලෝකයා දෙස බලව නිමිට්ටන් නාම රූපස්මි නාම රූපය තුළට වැදගෙන රිංගාගෙන ඉදං සත්‍යන්ති මඤ්ඤති මේ සත්‍යයයි හඟි යේනෙහි මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤත යම් යම් දෙයක් පිළිබඳව මඤ්ඤනා කරද්ද හඟිද්ද ඒ මඤ්ඤනා කිරීම නිසාම ඒ අඤ්ඤාකාරයකට පරිවර්තනය වෙයි. යමක් දෙයක් හැටියට ගත්තොත් ඒ දෙයේ විපරිණාම ධර්මයට යටත් වෙනවා. ඒක වෙනස් වෙන්න පටන් ගන්නවා. දෙයක් හැටියට ගත්තේ නැත්නම් වෙනස් වීමක් පිළිබඳ ප්‍රශ්නයක් පැන නගින්නෙම නැහැ. එතකොට යමක් දෙයක් වුණේ හැටියේ ඒක වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒකත් එක්කම අර පුද්ගලයාත් වෙනස් වෙනවා. විපරිණාමයත් එක්කම ඊළඟට ඉතින් ශෝකවල පීම් ආදියත් වෙනවා. එයම එහි මුලාව වෙයි. දෙයක් පිළිබඳ මුලා ස්වභාවය මොකක්ද? අන්නර මඤ්ඤණාව නිසා වෙනස් වෙන්නට පටන් ගන්නේ. සුළු කාලයක් පවතින මුලා කරන සුළු දෙයකේ එහෙම නැත්නම් මක් නිසාදයක් ඒ සුළු කාලයක් පවතින මුලා කරන දෙයක් හේ. ඔන්න ඊළඟට කියවෙනවා නිවන පිළිබඳව. අමෝස ධම්මං නිබ්බාණං තදරියා සච්චතෝ විදේ. නිවන මුලා නොකරවන ස්වභාවයක් ඇති දෙයකි. තදරියා සච්චතෝ විදු ආර්යයන් වහන්සේලා ඒ සත්‍ය වශයෙන් දැනගත්ත. තීවේ සච්ඡාභි සමය. ඔහු මේ සත්‍ය අවබෝධ කර ගැනීමෙන් නිච්ඡාතා පරිනිබ්බුත තෘෂ්ණා කුසගින්න නිවාගෙන පිරිනිවියාහුවේ. එතකොට මෙතෙක් ප්‍රකාශ කළ අදහස් තවදුරටත් හිතේ තැන්පත් කර ගැනීමට අපි තවත් නිදර්ශනයක් ගනිමු. මේවා මේ සියල්ලම හකුලා දක්වන නිදර්ශන. යාළුවන් දෙදෙනෙක් ලෑලි කැබැල්ලක සායම් දෙවර්ගයකින් මොකක්දෝ අඳිනවා. කිට්ටු වෙලා බැලුවොත් පේන්නේ දාම් පෙතක් අඳිනවා, කොටු අඳිනවා. දෙන්න එක්ක හවුල් වෙලා දාම් පෙතක් ඇඳලා ඊළඟට කිසි වටිනාකමක් නැති කැට කැබලි එකතු කරගෙන ඒ වයින් අර වගේ සායම් දෙපාටක් ගාලා සකස් කරගන්නවා ඉත්තන්ට. දැන් එතකොට දාම් පෙතත් හරි ඉත්තනුත් සූදානම්. දැන් කොච්චර යාළුවන් වුණත් හවුල් වෙලා මේ වැඩේ කළත් මේ දාම් පෙතේ නිත්තන්ගෙන් වැඩ ගන්න නම් පිල් දෙකක් හැටියට බෙදෙන්න ඕන. ද්වේතා. දැන් ඉතින් දෙන්න අර ඉත්තන් බෙදාගත්තා. දැන් ක්‍රීඩාව ආරම්භ කරනවා. දෙපිලා. ද්වේතාව. අපි නිතර සඳහන් කළ ද්වේතාව මෙතෙන්දි මතුවෙනවා. යම් කිසි දෙයක් ක්‍රියාත්මක වීමට දෙකක් අවශ්‍ය වෙනවා. ඒකම මේ දෙදෙනාගේ සිත්වල ජය පරාජය කියලා තවත් ද්වේතාවක සේයාවක් ඇති වෙනවා. ජයයි පරාජයයි කියන බලාපොරොත්තුව. නමුත් දෙන්න තාම විනෝදයටයි, කාලය ගෙවා දැමීමටයි, නිකම් විනෝදයටයි මේ දාම් ක්‍රීඩාව කරගෙන යන්නේ. සෙල්ලමට නමුත් තරගයක්. තරගයක් නමුත් සෙල්ලම. ඉතින් ওই විදිහට මේ දාම් ක්‍රීඩාව කරගෙන යන අතරේ මෙතෙන්ට එනවා එක්තරා පරිත්‍යාගශීලී විනෝදකාමී. එයා කල්පනා කරනවා මේ දාම් ක්‍රීඩාව වඩාත් උද්‍යෝගිමත් කිරීමට නම් මේකට තෑග්ගක් දෙන්න පුරුදු වෙන්න ඕන කියලා. මේ දාම් ක්‍රීඩාවෙන් දින තැත්තාට 1000ක් දෙන්න පුරුදු වෙනවා. දැන් එතකොට මෙතන සිට සාමාන්‍ය විනෝදයට කාලය ගෙවා දැමීමට කරන ක්‍රීඩාවක් නෙවෙයි. මෙතන කොච්චර යාළුවන් වුණත් දැන් මෙතන තිබෙන්නේ ලෝභී ත්‍රිපත් වෙන නිසා පොරයක්. රුපියල් 1000ක් දිනා ගැනීමෙත් පොරයක්. දැන් ගෙනියන. දැන් ඉතින් දාඩිය දමාගෙන මේ ඉත්තන් අදිනවා. මේ ඉත්තන් දැන් ඇත්තන් වෙලා. අර නොවටිනා ඉත්තන් දැන් දහසක් වටිනා ඇත්තන් කරගෙනයි අදින්නේ මේ. මෙහෙම ඇඳගෙන යන අතරේ තවත් මෙතෙන් තෙනවා එක්තරා විකෘත මානසික තත්ත්වයක් ඇති දාමරික පුද්ගලෙක්. යම් කිසි අනියම් හේතුවක් නිසා මේ තැනැත්තා මාරක ආයුධයක් පෙන්වලා මේ තරගයට අලුත් නීතියක් එකතු කරනවා. මේ තරඟකරුවනු බලාගෙන සිටින අය තමගේ අටතට අරගෙන අලුත් නීතියක් එකතු කරනවා. දිනන එක්කෙනාට දහසක් ලැබෙනවා. හැබැයි පර දින එක්කෙනා මෙතනම මරනවා. දැන් එතකොට මේ සෙල්ලම කොහොමද? දැන් සෙල්ලම ලෙල්ලමක් වෙලා. දැන් මිතුරන් දෙදෙනාට එකිනෙකා පේන්නේ හතුරන් හැටියට. දැන් මේක ක්‍රීඩාවක් නෙවෙයි. දැන් දමන්නේ හීන්දායි. දැන් අර මරණයෙන් ගැලවීමට කරන, එහෙම නැතිනම් මර උගුලෙන් ගැලවීමට කරන ප්‍රයත්නයක් හැටියටයි ක්‍රීඩාව යන්නේ. මේ ක්‍රීඩාව ඉවරුනේ හැටි අපි දන්නේ නැහැ කොහොමද කියලා. නමුත් මෙතනින් අපට ගන්න පුළුවනි, මේ කාරණේ ආශ්‍රයෙන් තේරුම් ගන්න පුළුවනි, අර නොවටිනා ඉත්තන් ඒවායේ අර සංඥාවක් වෙනවා පාට ගිහින්. ඒවා ඊළඟට දෙපිලක් වුණා. ඊළඟට ඒ ඉත්තන්ට පණ ඇවිල්ලා වගේ ඇත්තන් වුණා. මේ සියල්ලම සිද්ධ වුණේ අර තණ්හා මාන දිට්ඨි මඤ්ඤණා නිසා. අර දෙදෙනාගේ సంతාණිය ඇති වුණ සිටිවිලි නිසා. ඒක කොයිතරම් ඉහවහා ගියාද කියතොත් විශේෂයෙන්ම අර මරණය පිළිබඳ තර්ජනය පැමිණි අවස්ථාවේ ඉඳලම මේ දෙදෙනාට, මේ යාළුවන් දෙදෙනාට දාම් පෙතම ලෝකයක් වුණා. මුළු මහත් අවධානයම අර දාම් පෙතේ තියෙන. ජීවිතයත් මරණයත් අතර සටන. එතකොට මේක පැත්තක්. මේ තමයි ලෝකය. කවදාවත් ඉවර වෙන්නේ නැති දාම් ක්‍රීඩාව. අපි අනිත් පැත්ත අරගෙන බලමු. දැන් රහතන් වහන්සේට මේ මුළු ලෝකෙම දාම් පිටක්. ඒක නිසා තමයි අර ආදිමුත ස්වාමීන් වහන්සේ අපි කලින් උද්දෘත වශයෙන් දැක්ුවා උන්වහන්සේ කැලයක් මැදින් වඩිනකොට හොරමුලකට අහුවෙලා ඒ හොර දෙටුවා තමන් වහන්සේ මරණයට පත් කරන්න සූදානම් වෙනකොට වදාළ ගාථාව කොයි තරම් වටින ගාථාවක්ද. තින කට්ඨ සමන් ලෝකං ජදා පඤ්ඤාය පස්සති මමත්තං සෝ අසම්මින්දං නන්තිමේ තින සුචිති. උඹට ඕන නම් මාව මරන්න. මෙන්න මේකයි තත්ත්වය. යම් අවස්ථාවක මේ මුළු ලෝකයේම මේ මුළු මහත් පංචස්කන්ධ ලෝකයේම ඇතුළතත් පිටත්ත් සියල්ලම තනකොළලී කැබිලි වගේ ප්‍රඥාවෙන් දකීද මමත්වයක් නොලබන්නේ මට කිසිවක් නැතයි ශෝකන කරා. මේකටම උපකාර වන තව කොතෙකුත් ගාථාවට බුද්ධ දේශනා වාශයෙන් වඩා අර්ථවත් අන්දමින් තේරුම් ගන්න පුළුවනි. ධම්මපදයේ එහෙමත් කියවෙන්නේ ජයං වේරං පසවති දුක්ඛං සේති පරාජිතෝ උපසන්තෝ සුඛං සේති හිත්වා ජය පරාජය. සාමාන්‍යයෙන් මේක අපි තේරුම් ගන්නේ ජය ගැනීම කියන අදහස නිසා කෙනෙකුට වෛරය තියෙනවා. මේ දාම් ක්‍රීඩා පිළිබඳව වගේ පරාජිත පුද්ගලයා දුකසේ හොවිනවා, හාන්සි වෙලා ඉන්නවා. උපශාන්ත වූ රහතන් වහන්සේ සැපසේ නිදනවා. ජය පරාජය දෙකම අතහැරලා. ජය පරාජය දෙකම අතහැරලා. ඕන නම් ජය විතරක් අතහරින්න පුළුවන්නේ. මොකද මේ ජය පරාජය දෙකම අතහැරියයි කියලා කියන්නේ. ඒ දෙක ඈඳුත්තා. ඒ දෙක එකටයි යන්නේ. මේ දෙක එකටම යන බව මේ ද්වේතාව පිළිබඳ අදහස ඉතාම වටිනා දෙයක්. මේක මේ ධර්මයේ සාරය එහෙම පිටින් මහකුළුවා දක්වන කාරණය. මේක පටන් ගත්තේ විඥානයක් නාම රූපයක් කියන දියසුලින්. එතකොට මේ අදහස මාත්‍ය දණ්ඩ සූත්‍රයේ එහෙමත් කියවෙනවා. යස්සනති දන්නේති පරේ සංවාපි කිංචනං මමත්තං සෝ අසංවින්දං නත්ති මේ තින සූචිති. සුත්තනි භාතේ අත්ත දණ්ඩ සූත්‍රය කියවෙනවා යම් කෙනෙකුට, ඒ කියන්නේ රහතන් වහන්සේ පිළිබඳවයි කියවෙන්නේ, මෙය මගේ යයි සිතිවිල්ලක් පහළ නොවන්නේද, ඒ වගේ පරේසන් අනුන්ගේ කියලත් හිතෙන්නේ නැද්ද. එමදු පුද්ගලයා මමත්වයක් පිළිබඳ අදහසක් නොලබන්නේ මට කිසිවක් නැතැයි ශෝක නොකරා. දැන් එතකොට නිවන පිළිබඳව අපි මේ ඉදිරිපත් කළ දේශනා පිළි මෙතෙක් අප උත්සාහ කළේ නිවන කියන්නේ කෙමදු තත්ත්වයක්ද කියන එක විස්තර කිරීමටයි, තේරුම් කර ගැනීමටයි. එහෙම තේරුම් කිරීමට අවශ්‍ය වුණේ මක් නිසාද? මේ බෞද්ධ ප්‍රතිපදාවේ ඉලක්කය වන පරමාර්ථය වන නිවන පිළිබඳව නොයෙකුත් විදිහේ මතිමතාන්තර, පටලැවිල සහිත මතිමතාන්තර කවදත් ලෝකේ පවතින නිසා. මේ කාලෙත් එහෙමමයි. මේ කාලයේ විශේෂයෙන්ම නිවනේ නාමයෙන් බොහොම දෙනෙක් පතන්නේ භව නිරෝධය නොවේ භවයයි. භවයමයි පතන්නේ නිවනේ නාමයෙන්. එතකොට ඉලක්කය වැරදි නම් විදමන හරියාම සැක සහිතයි. දැන් අපි මේ දේශනාවලින් උත්සාහ කළේ අර නිවන් ඉලක්කය සෑහෙන පමණ මතු කර ගැනීමට. එහෙම මතු කර ගැනීමේ අපේ උත්සාහය සාර්ථක වුණා නම් ඊළඟට අප බලාපොරොත්තු වන්නේ මෙතන ඉඳලා තිබෙන දේශනා කීපයෙන් මේ ප්‍රතිපදාවට අදාළ යම් යම් කරුණු පෙළ ගැස්වීමට. මේ කියන ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට උපකාර වන කරුණු පෙළ ගැස්වීමට. මේ දේශනා මාලාවේ මුලදී අපි විරේකයකුත් රසායනිකුත් ගැන සඳහන් කළා. මේ වෙන විට මුල් කාරණය සම්පූර්ණ වුණා නම් ඊළඟට තියෙන්නේ රසායන කොටස. මක් නිසාද? මේ තාක්කල දේශනාවලනුත් අපි යම් යම් මූලපද සූත්‍රවල හැංගිලා තිබෙන වැඩිය මේ කාලයේ අවධානයක් යොමු කරන වටිනා මූලපද කීපයක් මතු කරගත්තා. ශුන්‍යතා, ද්වේතා, තතතා, අතම්මයතා, ඉදප්පචේතා, පපංච, මඤ්ඤනාදී මූලපද රාශියක් මේ සූත්‍රවලින් අපි ඉදිරියට ගත්තා. ඒ වගේම ඒවා පිළිබඳ යම් යම් ධර්ම කාරණාත් සාකච්ඡා කළා. නමුත් ඒ වයිදී අපේ මූලික පරමාර්ථය වුණේ අර නිවන කියන ඉලක්කය පිළිබඳ මෙතෙක් ඇති වෙලා තිබුණ දුර්මත ඉවත් කිරීමයි, ඉවත් කිරීමට උත්සාහ කිරීමයි. නමුත් මේ දේශනා මාලාවේ පරමාර්ථය ශාස්ත්‍රීය මට්ටමකින් යම්කිසි කුතුහලයක් සංසිඳුවා ගැනීම නොවේ. මේ සාක්ඛාත වූ ධර්මයේ සම්දිඨික කාලිකේ පිස්සී කෝපනායක පච්චත්තං විද්දබ්බ විඤ්ඤෝයි ගුණ සමුදාය මත කරගෙන මේ කියන ඉලක්කයට පැමිණීමට උත්සාහයක් දැරීම. අනිසා සමහර විට මෙතන ඉඳලා ඉදිරියට තිබෙන දේශනා කීපය නිවන් ප්‍රත්‍යක්ෂ කිරීමට දිවාරෑ විහිසෙන යෝගාවචර සිතකට රසායන වීමට බැරි නැහැ. ලෝභෝ දෝසෝච මෝහෝච පුරිසං පාපචේතසං හිංසන්ති අර්ථ සංඝෝතා තච සාරංව සංපන. කුසල සංයුක්තියේදී පසේනදී කුසල රජුට දේශනා කළ ගාථා. ඒ ඉතාම සරල ගාථාවක්. අපි සරල දේවල් වලින්ම ආරම්භ කරන්නේ. ලෝභයත් ද්වේෂයත් මෝහයත් ඇතුළතින් මහටගෙන තමා තුළින් මහටගෙන පාප සිතිවිලි ඇති පුද්ගලයාට හිංසා කරත්, පාප සිතිවිලි ඇති පුද්ගලයා වනසාල. අවසාන පදයෙන් කියන්නේ උපමාව. තච සාරංව සංඵල. උනබට ආදී පොතුහර ගසක ඵලය ගෙඩිය ඒ ගස නහන්නක් වගේ. මේ ගාථාවෙන් කියවෙන මූලික අදහස ලෝභ දෝෂ මෝහ කියන මේ ක්ලේශ ධර්ම ඇතුළතින්ම හටගන්න බව, අත්ත සම්භූත බව. මේ කාමතුයෙන් කියන්නට අවශ්‍ය වීමක් නිසාද සාමාන්‍ය ලෝකයා හිතන්නේ ලෝභ දෝෂ මෝහ කියන ඒවා බාහ්‍ය නිමිති වලින් ඇතිවන දේවල් කි. අර මැජික් දර්ශන දාම් ක්‍රීඩාවාදී දේවලිනුත් අපට පෙනී ගියා. මේවා නිමිති වෙන්නේ මක් නිසාද? ඇතුළත තිබෙන යම්කිසි දෙයක් නිසා. නිමිති සංකේතවත් නැහැ. එතකොට මෙන්න මේ කාරණේ යෝනිසෝමනසිකාරය පිළිබඳ ප්‍රශ්නය. බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී මතු කර දෙන්නේ මේ ප්‍රතිපදාව සඳහා අවශ්‍ය මූලික යෝනිසෝමනසිකාරය. සාමාන්‍ය ලෝකයේ හිතන්නේ ලෝභ දෝෂ මෝහ බාහිර නිමිති වලින් නැති වෙනවා කියලා. බුදු පියාණන් වහන්සේ පෙන්නුම් කරන්නේ මේවා හරියට අර උණබට ආදී වගේ ඇතුළතින් මහටගෙන මේ පුද්ගලයාව වනසනවා කියලා. මේ යෝනිසෝමනසිකාරය පිළිබඳ ප්‍රශ්නයම තමයි කලින් අවස්ථාවක අපි මධුපිණ්ඩික සූත්‍රය ගැන සාකච්ඡා කරන අවස්ථාවේ ගැඹුරු පාඩකින් ඉදිරිපත් වෙන්නේ. ඒකේ කොටසක් අපි නැවත මතක් කරගත්තොත් චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං ආදී වශයෙන් ගිහිල්ලා යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති යං පපංචේති තතෝ නිදානං පුරිසං පපංච සංඥා සංඛාරං දාචරಂತಿ අතීතානාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේයේසු රූපේසු කියලා අර දීර්ඝ පාඨයක් මධුමිණික සූත්‍රයේ සඳහන් වෙනවා. එතනින් කියවෙන්නේ නිදසුනක් වශයෙන් කියුවා අසත් රූපයක් නිසා ඇස පිළිබඳ විඥානයක් හටගන්නවා. ඒ කාරණා තුනේ එකතු වීම ස්පර්ශය හැටියට හඳුන්වනවා. ඊළඟට ඒ ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන වේදනා ඇති වෙනවා. යමක් විඳීද ඒ හඳුනා ගන්නවා. යම් වේදේති තං සංජානාති. අනේ දැන් මෙතෙන් දිගත්තොත් යම් සංජානාති තං විතක්කේති. අනේ සංඥා කියන තැන ඉඳලා අපි මේක විග්‍රහ කරන්න ගියොත් යමක් හඳුනා ගනීද ඒ පිළිබඳව විතර්ක කරා. යම් විතක්කේති තං පපංචේති. යමක් පිළිබඳව විතර්ක කරයිද ඒ පිළිබඳව ප්‍රපංච කරයි. ඒ විතර්කම ඉහවා යාම. යම් පපංචේති තතෝ නිදානං පුරිසං පපංච සංඥා සංඛා සමුදාචරಂತಿ අතීතානාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේයේසු රූපේසු. යමක් පිළිබඳව ප්‍රපංච කරයිද ඒ හේතු කොටගෙන අතීත අනාගත වර්තමාන වූ ඇසින් දතේ රූපයන් පිළිබඳව පංච සංඛා වූ අර කියාපු පුද්ගලයව මැඩලත් අභිභවනය කරා. ඒකට හරියට අර උණබට ආදී ඵලයෙන් ඒ ගස වෙනසෙන අදහසම මෙතනින් කියවෙන්නේ. එතකොට අයෝනිසෝ මනසිකාරය ඇති වෙන්නේවත් නිසාද කියන එකත් මෙතනින් පැහැදිලි වෙනවා. යෝනිසෝ මනසිකාරය යටපත් වෙන්නේ අයෝනිසෝ මනසිකාරයට ලැබෙන්නේ ලෝකයේ අරව ඉහවහයන් නිසා. අර විතර්ක වංචාදීන අරව වැඩි ගියාට පස්සේ මේවා කොහෙන් පටන්ගෙන කොහෙන් ඉවර වුණාද කියලා බලා ගන්න බෑ. මහා ජංජාලයක් අන්තෝ ජටා භජට තත්ත්වයක් ඇති වෙනවා. මේ යෝනිසෝ මනසිකාරය පිළිබඳ ප්‍රශ්නය කොයිතරම් වැදගත්ද කියන එක අපිට තවත් හෙළි වෙනවා අර සුත්ත නිපාතයේ සංයුත්ත නිකාය සගතක වග්ගයේ දකින්න ලැබෙන සුචිලෝම සූත්‍රය. සුචිලෝම යක්ෂයා බුදුරජාණන් වහන්සේගෙන් ඉතාම වටිනා ගාථාවක් අහනවා. එයට පිළිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ ඉතාමත් වටිනා ගාථා තුනකින් පිළිතුරු දෙනවා. අසන ප්‍රශ්නය මොකක්ද? රාගෝච දෝසෝච කුතෝ නිදාන අරති රති ලෝමහංසෝ කුතෝජා කුතෝ සමුත්ථාය මනෝ විතක්ක කුමාරකා වංක මිවස්සජಂತಿ. බුදුරජාණන් වහන්සේ ඊට දෙන පිළිතුරු ගාථා. රාගෝච දෝසෝච හිතෝ නිදාන අරති රති ලෝමහංසෝ හිතෝජා ඉතෝ සමුත්ථාය මනෝ විතක්ක කුමාරකා වංක මිවස්සජಂತಿ. ස්නේහජා අත් සම්භූතා නිග්‍රෝධමිව කන්දජා පුතෝ විසත්තා කාමේසු මාළුවාව විතතා වනි. ඒනං පජානන්ති යතෝ නිදානං තේනං විනෝදෙන්ති සුනෝ හිරක්. තේ දුත්තරං ඕගමිමං තරන්ති අතින්න පුබ්බං අපනබ්භව. එතකොට මේ ගාථා තේරීමේදී අපට අටුවා මගින් නිවත්වෙන්ට සිද්ධ වෙනවා. මක් නිසාද? ලොකු ගැටලු විදිය පදයක් එතන කියවෙනවා. මුල් ගාථාවේ සුචුලෝමයක්ෂය අසන ප්‍රශ්න පිළිබඳව බොහෝ මුද්‍රණවල ඒ වගේම අටුවාහිම පිළි අරගෙන තිබෙන පාඨය පිළිබඳවයි අපට මෙතන තිබෙන ගැටලුව. අටුවාවිය දන්නේ කුමාරකා ධංක මිවස්සජන්ති. දැන් මෙතන අපි ගත්තේ වෙන පාඨයක් වංක කියලා. ඉස්සෙල්ල මේ අටුවාව දෙන අදහස තේරුම් කරමු. අටුවාව තෝරන හැටියට යක්ෂය අසන්නේ රාගෝච දෝසෝච කුතෝ නිදාන. රාගයත් දේශයත් කොයින්ද හටගන්නේ? අරති රති ලෝමහංසෝ කුතෝජා. අරති අධිකසල ධර්මයන්ි නොයල්ම නම් වූ ඒ අරති කියන අකුසල ධර්මය. ඒ වගේම රති පංචකාමයන් යල්ම කියන ඒ රතිය. ඒ වගේම ලෝමහංසෝ ලොමු දෙහගන්න භයවීම. ඒවා කොහෙන්ද හටගන්නේ? කුතෝජා කොතනින්ද උපදින්නේ? කුතෝ සමුත්ථාය මනෝ විතක්කා කුමාරකා ධංක මිවස්සල. ඉස්සෙල්ලා අපිට කියන්න වෙනවා මෙතන මේ ධංක කියන වචනය ගැන යලා. අටුවාව ගන්න හැටියට මේ ධංක කියලා කියන්නේ කපුට. මහදීක කතාන්තරයක් ඉදිරිපත් කරනවා මේ ගාථාව තේරීමට අටුවාව. යම්සේ ගම්දරුවෝ කපුටන් අල්ලාගෙන දිග නූලකින් උන්ගේ පාදයෙන් බැඳලා මුදා හරිද්ද, එතකොට අර කපුටන් ඈත පියාඹගෙන ගිහිල්ලා ආපහු කරගෙන ඇවිල්ලාවිත් අර දරුවන්ගේ පාමුල වැටෙද්ද, අන්න ඒ විදිහට කියලා ඊළඟට තෝරනවා අර කියාපු මනෝවිතර්ක. මනෝවිතක්ක කියන පදේ මනෝවිතක්ක කියන පදේ දෙකට කඩනවා. අකුසල විතර්ක කුසල් මනස, අකුසල විතර්ක කුසල් මනස, කුසල් සිත වික්ෂේප කරා. ඒ කියන්නේ අර ගම් දරුවන් කපුටක මුදා හැරියාම ඈතට පියාඹල ගිහිල්ලා කපුටා ආපහු මාමුල වැටෙන්නා වගේ අකුසල් විතර්ක කුසල් සිත වික්ෂේප කරයි කියලායි තෝර. නමුත් අපිට මේක වෙන ආකාරයකට තෝරන්න සිද්ධ වෙනවා. සමහර මුද්‍රණවල තිබෙනවා කුමාරකා වංක මිවස්සජන්ති කියන පාඨය. මේ පාඨය පිළිගත්තොත් වකාරයේ ආගම අක්ෂරයක් හැටියට සලකන්න පුළුවන්. එහෙම ගත්තොත් කුමාරකා අන්තං නිවස්සජන්ති. දරුවන් මවකගේ යකේ නික්මෙන්නාක්. මවකගේ යකේ හැර විසිර යන්නාක් මිනි කියලා තේරුම් ගන්න පුළුවන්. එහෙම ගත්තොත් අපට මේ ගාථාව සම්පූර්ණයෙන් තෝරන්න වෙන්නේ බුදුරජාන් වහන්සේ ගාථාවට දෙන පිළිතුරු ආශ්‍රයෙන්. අපි ගත්තොත් රාගයත් ද්වේෂයත් ඉතෝ නිදාන මෙතනින්ම ඇතුළතින්ම හටගත්තු දේවල්. අරතියත් රතියත් ඒත් ඇතුළතින්ම ඉතෝජා ඉතෝ සමුත්ථාය මෙතනින්ම පැන නැගිලා. මනෝ විතර්කයෝ අපි ඒක එක පදයක් හැටියට ගන්නවා දෙකට කඩන්න නැතුව. මනෝ විතර්කයෝ මෙතනින්ම පැන නැගී කුමාරකා අංකං ඉවෝසජන්ති දරුවන් මවකගේ යකේ හැරයන්නා මෙන් විසිරේ. මේ අටුවාමගින් ඉවත් වෙන්නට විශේෂ හේතුව අටුවාව මනෝවිතක්ක කියන එක දෙකට ගැටලා දක්වලා තියෙනවා. නමුත් එම අටුවාචාරීන් වහන්සේම සම්යුත් අටුවාවේ ඊට කලින් දේවතා සම්යුත් තියෙන කුම්ම සූත්‍රයේ මනෝවිතක්ක කියන පදේ තේරීමේදී මෙන්න මෙහෙම කියනවා. මනෝවිතක්කේති මනම්මි උප්පන්න විතක්කේ. මනෝවිතක්ක කියලා කියන්නේ සිතෙහි උපන්න විතක්ක. එතකොට එතන එහෙම තෝරනවා මනෝවිතක්ක කියන එක වඩා සහේතුකයි එකපදයක් හැටියට ගැනීම. සිතේ ඇතිවන විතර්ක හැටියට. නමුත් අටුවාචාරීන් වහන්සේ අර විදිහට පටලැවිල්ලක් ඇති කරගත්තේ මක් නිසාද? ක්‍රියාකාරක පද සම්බන්ධයකින් අර දරුවන් කපුටා මුදා හැරීම පිළිබඳ උපමාව සනාථ කරන්නට ඕන නිසා. කපුටන් මුදා හරින්නාක් මෙන් විතර්කියෝ මනස වික්ෂේප කරත් කියලා. ඊට වඩා අර්ථවත් වෙනවා අපි මේ මවකගේ යකේ හැර යාම පිළිබඳ ඉදිරිපත් කළ අදහස. අපට ඒක තවදුරටත් හේතු සහිතව පෙන්නුම් කරන්න පුළුවනි අනිත් ගාථා ටික ගැනත් කල්පනා කරලා බලනකොට. බුදුරජාණන් වහන්සේ පිළිතුරු වශයෙන් දුන්නු පළමුණ ගාථා අර සඳහන් කළේ. මුල් ගාථාවට වඩා මේක වෙනස් වෙන්නේ කුතෝ කියලා අහන ප්‍රශ්නෙට ඉතෝ කියලා දෙන පිළිතුර විතරයි. කොයින්ද මේව හටගන්නේ? මේ මෙතනමයි කියලා. ඊළඟට දෙවන ගාථාවෙන් කියවෙනවා ස්නේහජා අත්ත සම්භූතා නිග්‍රෝධස්සේව කන්දජා පුතෝ විසත්තා කාමීසු මාළුවාව විතුතාමන. එතන ගැඹුරු අදහසක් කියවෙනවා. ස්නේහජා, මේ ස්නේහ කියන වචනේ අර්ථ රාශියක් තියෙනවා. සෙනෙහස, දේශීයා, ඒ කියන්නේ කෙතමනි, තණ්හා කියලා ওই විදිහේ අර්ථ රාශියක් තියෙනවා. ඒ අර්ථ ගණනාවක්ම මෙතන උපකාර කරගෙන තින්න බවයි පෙනෙන්නේ. බුදුරජාණන් වහන්සේ මෙතන යොදාපු උපමාවේ නුග ගහක අතු වලින් බේරෙන අරළු උපමාවට අරගෙන තියෙනවා. නුග ගහේ අරළු බහින්නේ ස්නේහජා දියසීරාව උපකාර කරගෙන. ඒ වගේම අත්ත සම්භූතා ඇතුළතින්ම හටගන්න. ඊළඟට අනිත් උපමා පුතු විසත්තා කාමීසු. එහෙම හටගෙන කාමයන් වෙන් වෙන්ව ඇලෙනවා. මෙතන මේ උත්තර දෙන්නේ අර මනෝ විතර්ක පිළිබඳ. අර මනෝ විතර්ක ඇතුළතින්ම හටගෙන බාහිරව තියෙන කාමයන් ඇලෙනවා. උපමාව තමයි හරියට නුග ගහක අරළු අතු වලින් බැහැගෙන ගිහිල්ලා පොළොවේ හයි වුණාට පස්සේ මුල් කඳ සොයාගන්න බැහැ. අයෝනිසෝ මනසිකාරයට ඕනේ හැටියට ඉඳ තියෙනවා. ලොකුවට හැදුණු නුග ගහක් බලනකොට මේකේ මුල්ම කඳ මොකක්ද කියලා හොයාගන්න බැහැ. මක්නිසාද? දේශීරාව නිසා තමා තුලින් මහටගත්තු දේවල් වලට යට වුණා. ඒකම තමයි ඊළඟ උපමාවෙනුත් දෙන්නේ. මාළුවාව විතතාවයි. මාළුවා වැල කියන එක සංකීසි ගසක දෙබලක සමහර විට කුරුල්ලෙකු මාළුවා වැලක ඇටයක් ගෙනල්ලා තැන්පත් කළාම කාලයක් ගිහිල්ලා මාළුවා වැලක් හැදෙනවා. එහෙම හැදිලා ගහත් වසාගෙන ගස මතින් පැතිරෙනවා. මේ අනුව මේ උපමා දෙකෙන් පෙනෙන්නේ එතකොට අර අයෝනිසෝ මනසිකාරයට ඉඩ ලැබෙන හැටි. මේව ඇතුළතින් මහටගෙන වැඩි යාම නිසා, විතර්ක ප්‍රපංචාදීන් වැසී යාම නිසා මේ මුල සොයාගන්න බෑ. යෝනිසෝ මනසිකාරයට ඉඩ නැතිනවා. ඔය අදහසයි මෙතෙන් කියවෙන්නේ. එතකොට අපි අර දරුවන් පිළිබඳ උපමාව මෙතැනට කිට්ටු කරන්න තවත් හේතුවක්. මක්සාද? මවකගේ යකෙන් නික්මෙන දරුවන් ගැන කියාගෙන යනකොට එතෙන්ටත් අර ස්නේහ ජාත සම්භූතා කියන පද දෙක අර්ථවත් කරගන්න පුළුවන්. ස්නේහජා, ස්නේහයෙන් හටගත් අත්ත සම්භූත, මවකට අයිතිකම කියන හැටියට සලකන්න පුළුවන් දරුවන්. අනිත් එක මේ ගාථාවල මුලින් ඉඳලා අගටම කියවෙන්නේ මේව හටගන්න තැන පිළිබඳව. අර කපුටායලෙම පිළිබඳ ගාථාවේ නවධාරණය කරන මූලික කාරණේ යටපත් වෙනවා. කුතුහ නිදාන, කුතුහ සමුත්තා, කොතනින් හටගෙන කොතනින් පැන ගියාදී වශයෙන් ඒ විදිහටයි යන්නේ. ඒකට පිළිතුරු ඉතෝ නිදාන, ඉතෝජා, ඉතෝ සමුත්ථය කියලා ඒ විදිහටයි. මෙතනින්ම හටගන්නේ, මෙතනින්ම උපදී. ස්නේහජා කියන එක තණ්හාවෙන් හටගත් කියලා ගන්න පුළුවන්. මනෝ විතර්ක කියන දේ වෙනකොට ස්නේහජා අත්ත සම්භූතා තණ්හාව නිසා උපදින අත්ත සම්භූතා ඇතුළතින්ම හටගන්න. අර නුග ගහ ගැන කියනකොට දියසීරාව, මාළුවා වැල ගැන කියනකොට තියසීරාව. ඔය විදිහට අර්ථ ගණනාවක් මේකෙන් මතු කර ගන්න පුළුවන්. ස්නේහජාත සම්භූතා නිග්‍රෝධසේව කන්දජා පුතු විසත්තා කාමේසු. අර විදිහටම අර ගහ පිළිබඳ උපමාවත්, දැල පිළිබඳ උපමාවත් වගේම පපංච වශයෙන් කෙලෙස් ධර්ම ඇතුළතින් හටගෙන ඒවා වැඩි ගියාට පස්සේ පුතු විසත්තා කාමයන් ඒව ඇලුනට පස්සේ සොයාගන්න බෑ මේක ඇතුළතින්ද හටගත්තේ පිටතින්ද කියලා. ඉතින් අර මිනිගෝසේ යනවා. ඊළඟට අග ගාථාවෙන් ඉතා වටිනා අදහසක් කියනවා. යේනම් පජානන්ති යතෝ නිදානං තේනම් විනෝදින්ති සුනෝ හි යක්ඛ. යම් කෙනෙක් මේ කියාවු කාරණාවල රාග දෝෂ මෝහ මනෝ විතර්ක ආදී මේ හැම එකතුම නිදානයි. යතෝ නිදාන මේ වහට ගන්න තැන පජානන්ති මනමින් තේරුම් ගත්ත ආහුද ඔහු ඒවා දුරු කරයි. තේනම් විනෝදින්ති සුනෝ හි යක්ඛ හොඳට අහන්න යක්ෂය. තේ දුත්තරං ඕගමිමං තරಂತಿ අතින්න පුබ්බං අපුන භාය. ඔහු නැවත භවයක් ඇති නොවනු පිණිස ඉතර වීමට ඉතාම දුෂ්කර වූ මෙතෙක් ඉතර නොවූ ඒ සංසාර කෙලෙස් මහෝගයෙන් ඉතර වේ.
ශ්‍රද්ධාවන්ත පින්නුතුනි, මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්නුතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්නුතුනි, මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන්, ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.